විසිතුන් වෙනි පරිච්ඡේදය. ඒ මුළු සභාවම නැගිට යේසුස්ව පිලාත් ඉදිරියට ගෙන ගියෝය. ඔවුහු යේසුස්ට විරුද්ධව චෝදනා එල්ල කරමින්,
මේ මිනිසා අපේ ජාතිය අතර බේද ඇති කරනවා.
ඔහු සීසරට බදු ගෙවීම තහනම් කරනවා.
තමා ක්‍රිස්තුස් කියාත්, තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණ,
කියා පැවසුවෝය. එවිට පිලාත්,
ඔබ යුදෙව්වරුන්ගේ රජද?
කියා ඔහුගෙන් ප්‍රශ්න කළේය.
ඒට පිළිතුර ඔබේ ප්‍රශ්නයෙන්ම පැහැදිලි,
කියා යේසුස් උත්තර දුන්නේය. පිලාත් නායක පූජකයන්ට හා රැස්ව සිටි සමූහයාට මෙසේ කීවේය.
මේ මිනිසා අපරාධකාරය කියා මට නම් පෙනෙන්නේ නැහැ.
නමුත් ඔවුහු,
ඔහු යූදා දේශයේ පුරාම නොයෙක් දේවල් උගන්වමින් ජනයාව උසිගන්වනවා.
ඔහු පටන් ගත්තේ ගලීලෙන්.
දැන් ඔහු මේ ප්‍රදේශයටත් ඇවිල්ලා,
කියා තරයම කියා සිටියෝය. ඔවුන් පැවසූ දේ අසාගෙන සිටි පිලාත් ඔහු ගලීලේ වැසියෙක්ද කියා ඇසුවේය. යේසුස් හෙරොද්ගේ පාලන යටතේ පවතින පලාතක වැසියෙක් බව දැනගත් පිලාත් ඒ දිනවල යෙරුසලමට පැමිණ සිටි හෙරොද් වෙතට ඔහුව යැව්වේය. හෙරොද් බොහෝ කාලයක් පුරා යේසුස්ව දැකබලා ගැනීමට ආශාවෙන් සිටි නිසා යේසුස්ව දුටු විට ඔහු ඉමහත්සේ සතුටු විය. ඊට හේතු වූයේ යේසුස් ගැන බොහෝ දේවල් ඔහුට ආරංචි වී තිබීමයි. එහෙයින් යේසුස් විසින් කරනු ලබන යම් හාස්කමක් දැක ගැනීමටත් ඔහු ආශාවෙන් සිටියේය. හෙරොද් යේසුස්ගෙන් බොහෝ ප්‍රශ්න ඇසුවත් ඔහුට යේසුස්ගෙන් කිසි පිළිතුරක් ලැබුණේ නැත. නමුත් නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද නිතර නිතර නැගිට ඔහුට විරුද්ධව දැඩි ලෙස චෝදනා එල්ල කළෝය. එවිට හෙරොද් තම මුරසෙබළුන් සමග එකතු වී ඔහුට අවමන් කළේය. ඉන්පසු යේසුස්ට දිදුලන වස්ත්‍රයක් පළඳවා ඔහුව සමච්චලයට ලක්කර නැවතත් ඔහුව පිලාත් වෙතට යැව්වේය. එදින සෑහෙන කාලයක් පුරා සතුරන් වූ හෙරොද් සහ පිලාත් මිත්‍ර වූහ. ඉන්පසු පිලාත් නායක පූජකයන්, පාලකයන් සහ ජනයාව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය.
ඔබ මේ මිනිසා මා ළඟට ගෙනාවේ ඔහු ජනයාව කැරල්ලකට උසිගන්වන කෙනෙක් කියා මට පවසමිනුයි. හැබැයි ඔබ සියලු දෙනා ඉදිරියෙහිම මම ඔහුව සෝදිසි කර බැලුවත්, මම කියන්නේ ඔහුට විරුද්ධව ඔබ එල්ල කරන චෝදනාවලට කිසිම පදනමක් නැති බවයි. ඇත්තෙන්ම හෙරොද්ටත් බැරි වුණා ඔහුගේ යම් වරදක් සොයාගන්න. මොහුව ආපසු අපළඟට එවා තිබෙන්නේ ඒ නිසයි. ඇත්තෙන්ම මේ මිනිසා මරණ දඬුවම ලබන්න තරම් කිසිම දෙයක් කර නැහැ. ඒ නිසා මම ඔහුට දඬුවමක් දී නිදහස් කරන්න කැමතියි.
එවිට ඔවුහු රැස්ව සිටි මුළු සමූහය සමග එක හඬින්,
මොහුව මරා දමන්න, අපට බරබ්බස්ව නිදහස් කර දෙන්න,
කියා පැවසූහ. බරබ්බස් යනු නුවරෙහි සිදු කළ යම් කැරලි ගැසීමක් නිසාත්, මිනිමැරුමක් නිසාත් සිරගත වූ මිනිසකි. නමුත් යේසුස්ව නිදහස් කිරීමට කැමැත්තෙන් සිටි පිලාත් නැවතත් රැස්ව සිටි සමූහයට කතා කළේය. එවිට ඔවුහු,
ඔහුව කණුවක ඇනගසා මරන්න, ඔහුව කණුවක ඇනගසා මරන්න,
කියා කෑගසන්න පටන් ගත්තෝය. තුන්වෙනි වතාවටත් ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය.
ඇයි මේ මිනිසා කළ වරද මොකක්ද? මරණයට පත් කරන්න තරම් කිසි වරදක් ඔහු කර නැහැ. මම කැමති ඔහුට දඬුවමක් දී ඔහුව නිදහස් කරන්න.
එවිට ඔවුහු පෙරටත් වඩා උස් හඬකින් කෑගසා ඔහුව කණුවක ඇනගසා මරා දමන්න කියා තරයේම ඉල්ලා සිටියෝය. ඔවුන් කෑගසමින් කොතරම් බලපෑමක් කළාද කිවහොත් පිලාත් තම උත්සාහය අත්හැරියේය. එහෙයින් පිලාත් ඔවුන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙස තීන්දු කළේය. ආණ්ඩුවට විරුද්ධව කැරලිගසා මිනිමරා සිරභාරයේ සිටි මිනිසාව නිදහස් කරන ලෙස සමූහයා ඉල්ලා සිටි නිසා පිලාත් ඔහුව නිදහස් කර යේසුස්ව ඔවුන්ගේ කැමැත්තට එකඟව මරා දැමීමට බාර දුන්නේය. ඔවුහු යේසුස්ව රැගෙන යද්දී සිරේනිය නම් නුවරේ උපන් සීමොන් නමැති කෙනෙකු ඔවුන්ට හමු විය. ඔහු ජීවත් වූයේ පිටිසර පළාතකයි. යේසුස්ගේ වදකනුව රැගෙන යාමට ඔවුහු එය ඔහු පිට තැබුවෝය. ඔහු වදකනුව රැගෙන යේසුස්ට පිටුපසින් ගියේය. යේසුස් පසුපස විශාල සමූහයක් ගමන් කරමින් සිටියෝය. ඔවුන් අතර සිටි ස්ත්‍රීහු ශෝකයෙන් තම පපුවට ගසා ගනිමින් හඬා වැළපෙමින් පැමිණියෝය. යේසුස් එම ස්ත්‍රීන් දෙස බලා ඔවුන්ට මෙසේ කීවේය.
යෙරුසලමේ දුවරුනි, මා නිසා හඬන්න එපා. ඒ වෙනුවට ඔබටයි ඔබේ දරුවන්ටයි සිදුවෙන්න යන දේ ගැන හඬා වැළපෙන්න. මන්ද ඉදිරියේදී ඉතා අසීරු කාලයක් ගෙයි. එදාට මිනිස්සු දරුවන් බිහි නොකළ, දරුවෙකුට කිරි නොදුන් වඳ ස්ත්‍රියට සතුරු විය හැකි කියා පවසයි. ඒ කාලයේදී ඔහු කඳු ළඟට ගොස් අප පිට වැටෙන්න කියාත්, හෙළවලට අපෝ වසා ගන්න කියාත් පවසයි. මන්ද ගස හොඳට වැඩි තිබෙන විට ඔවුන් මෙසේ හඬා වැළපෙනවා නම්, එය වියලී යන විට ඔවුන් මොනව නොකරයිද?
යේසුස් සමග මරණයට පත්කිරීම සඳහා අපරාධකරුවන් දෙදෙනෙකුවද රැගෙන යන ලදී. ඔවුන් හිස්කබල යන නමින් හඳුන්වා ඇති ස්ථානයට පැමිණි විට යේසුස්වත් අපරාධකරුවන්වත් කණුවල එල්ලන ලදී. ඔවුහු එක්කෙනෙකු ඔහුගේ දකුණු පැත්තෙහිද, එක්කෙනෙකු ඔහුගේ වම් පැත්තෙහිද සිටිනසේ එල්ලුවෝය. මේ අතර යේසුස්,
පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න. මන්ද ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ
කියා පැවසුවේය. ඉන්පසු යේසුස්ගේ වස්ත්‍ර තමන් අතරේ බෙදා ගැනීමට ඔවුහු දාදු දැමුවෝය. රැස්ව සිටි සමූහයා සිදුවන දේ බලාගෙන සිටියෝය. ආගමික නායකයෝ ඔහුට නින්දා කරමින්,
ඔහු අනුන්ව නම් ගැලෙව්වා, නමුත් ඔහු දෙවිගේ තෝරාගත් තැනැත්තා වන ක්‍රිස්තුස් නම් ඔහුට තමන්ව ගලවා ගන්නත් හැකියාව තිබිය යුතුයි
කියා පැවසුවෝය. හේවායෝ පවා ඔහු ළඟට ඇවිත් ඔහුට කවටකම් කරමින් ඇඹුල් වයින් දී,
ඔබ යුදෙවරුන්ගේ රජු නම් ඔබ ඔබවම ගලවා ගන්න
කියා කීවෝය. ඔහුට ඉහලින් මේ යුදෙවරුන්ගේ රජුය කියා සඳහන් කළ සටහනක්ද කණුවේ තබා තිබින. එසේම එල්ලනු ලැබූ එක් අපරාධකරුවෙක් ඔහුට නින්දා කරමින්,
ඔබ ක්‍රිස්තුස් නේද? ඔබට ගැලවෙන්න බැරිද? ඔබත් ගැලවී අපිවත් ගලවා ගන්න
කියා කිවේය. ඊට පිළිතුරු වශයෙන් අනිත් අපරාධකරුවා ඔහුට තදින් මෙසේ කිවේය.
මේ මිනිසාට සමාන දඬුවමක් ඔබට ලැබිලත් ඔබට දෙවි සඳහා කිසි ගරුබියක් නැද්ද? අපට ලැබුණු විනිශ්චය සාධාරණයි. අපට දැන් ලැබිලා තිබෙන්නේ අප කළ දේවලට ලැබිය යුතු දඬුවමයි. නමුත් මේ මිනිසා කිසි වරදක් කර නැහැ.
ඊළඟට ඔහු යේසුස්ට මෙසේ පැවසුවේය.
යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා.
එවිට යේසුස්,
ඔබ මා සමග පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා
කියා ඔහුට කීවේය. හයවෙනි පැයේදී පමණ මුළු පොළවම අන්ධකාරයෙන් වැසී ගියේය. ඒ අන්ධකාරය නවවෙනි පැය දක්වා පැවතින. මන්ද හිරුගෙන් කිසි එළියක් විහිදුනේ නැත. ඉන්පසු ශුද්ධ ස්ථානයේ තිරය දෙකට මැදින් ඉරී ගියේය. එවිට යේසුස්,
පියාණෙනි, මගේ ජීවිතය ඔබේ අතේ
කියා මහත් හඬින් පවසා තම අවසන් හුස්ම හෙළුවේය. සිදු වූ දේ දුටු හමුදා නිලධාරියා දෙවිට ගෞරවය දෙමින්,
ඇත්තටම මේ මිනිසා ධර්මිෂ්ඨ කෙනෙක්
කියා පැමසුවේය. යේසුස්ට සිදුවන දේ දැකබලා ගැනීමට බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර, මේ දේවල් දුටු විට ඔවුහු පපුවට ගසා ගනිමින් තම නිවෙස් බලා ගියෝය. යේසුස්ව දැන හඳුනාගෙන සිටි සියලු දෙනා සිටියේ මදක් ඈතින්ය. ගලීලයේ සිට ඔහු සමග පැමිණි ස්ත්‍රීහුද සිදුවන දේ සිටගෙන බලාගෙන සිටියෝය. මේ අතර මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වූ යෝසෙප් නම් මිනිසෙක් සිටියේය. ඔහු යහපත් සහ ධර්මිෂ්ඨ තැනැත්තෙක් විය. ඔහු මන්ත්‍රණ සභාව කුමන්ත්‍රණය කළ දේට සහ ඔවුන් යේසුස්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයට තම අනුමැතිය දී තිබුණේ නැත. යෝසෙප් යුදෙව්වරුන්ගේ නුවරක් වූ අරිමාතියෙන් පැමිණි අතර දෙවිගේ රාජ්‍ය ගැන බලා සිටි කෙනකි. ඔහු පිලාත් ළඟට ගොස් යේසුස්ගේ දේහය බාරගැනීමට අවසර ලබා ගත්තේය. ඔහු දේහය කණුවෙන් පහතටගෙන අනර්ග ලිනන් රෙදිවලින් ඔතා ඒ දක්වා කිසිවෙකුව තැන්පත් නොකළ පර්වතයක කපන ලද සොහොන්ගේක තැන්පත් කළේය. එදින සූදානම් වීමේ දවස විය. නමුත් සවස් වූ නිසා සබත් දවසේ ආරම්භයට තව වැඩි වේලාවක් නොතිබින. ගලීලයේ සිට යේසුස් සමග පැමිණි ස්ත්‍රීහු සොහොන්ගේ ළඟට ගොස් ඔහුගේ දේහය තැන්පත් කර තිබූ ආකාරය දැක බලාගත්තෝය. ඉන්පසු ඔවුහු සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල් සූදානම් කිරීමට ආපසු හැරී ගියෝය. නමුත් නීතියේ සඳහන් ආකාරයට ඔවුහු සබත් දවසේදී කිසි වැඩක් නොකළෝය.